තනාකවරයා විසින් කරනු ලබන නිවේදන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාවට ප්‍රකාරව ශේෂාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කරන ලද ආගමන නැමැති පඩන් කෙටුම්පත් ශේෂාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. ඒකේ තීන්දුව ප්‍රකාරව ශේෂාධිකරණයේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පහත පරිදි සාරාංශ කර ඇත. 7 වගන්තිය 8 වගන්තිය 58 වගන්තිය 142 3 වගන්තිය 149 වගන්තිය 151 ආ වගන්තිය සහ 151-2 වගන්තිය යන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ යුතුය. එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත. 144 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 සහ 13-2 ව්‍යවස්ථා උල්ලංඝනය කරන අතර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ යුතුය. එසේ වුවද එම වගන්තියේ පැතිසටහන සහ 144 වගන්තියේ තවදුරටත් ශේෂාධිකරණ තීරණය දන්වා ඇති සංශෝධනයන්ට අනුව සිදු කරන්නේ නම් එම අනුකූලතාවයන් ඉවත්ව යනු ඇත. 78 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 ව්‍යවස්ථාවට සහ 14-1 ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ යුතුය. එසේ වුවද එම වගන්තිය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනුකූලතාවයන් ඉවත්ව යනු ඇත. 79 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 ව්‍යවස්ථාවට සහ 14-1 ඒ ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ යුතුය. එසේ වුවද 79 වගන්තිය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණ තීරණය දක්වා ඇති සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනුකූලතාවයන් ඉවත්ව යනු ඇත. 81 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13-3 ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ යුතුය. එසේ වුවද එම වගන්තිය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණ තීරණය දක්වා ඇති සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනුකූලතාවයන් ඉවත්ව යනු ඇත. 65 වගන්තියේ ඇතම් විධිවිධ අනපැහැදිලි සාධාරණ නොවන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 ව්‍යවස්ථාවට අනුකූල වන අතර ඒ කෙරෙහි නිසි අවධානයක් යොමු නොකර පවත්නා ආකාරයෙන්ම 65 වගන්තිය පාර්ලිමේන්තුවේදී සලකා බලන්නේ නම් ඒ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 ව්‍යවස්ථාව සමග 145 වගන්තියට යම් අනුකූලතාවයක් වෙතොත් 145-1 වගන්තිය සහ 145-2 වගන්තිය ශේෂ්ඨාධිකරණ තීරණයේ දන්නා ඇති පරිදි සංශෝධනය කරන්නේ නම් මෙම අනුකූලතාවයන් ඉවත්ව යනු ඇත. ශේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්කෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම යෝජනා කරමි. නිවේදන B. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 ව්‍යවස්ථාවට ප්‍රකාරව ශේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද විදේශ නඩු තීන්දුව අනන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි. විදේශ නඩු තීන්දුව අනන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශය මත සඳහන් පරිදි වේ. පනත් කෙටුම්පතේ 2 වගන්තිය සිංහල පාඨය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාවට අනුකූල වන අතර එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් පමණි. එසේ වුවද ශේෂ්ඨාධිකරණ තීරණය දක්වා ඇති පරිදි වගන්ති සංශෝධනය කිරීමෙන් එම අනුකූලතාවයේ ඉවත් කළ හැකිය. පනත් කෙටුම්පතේ 17 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවට අනුකූල වන අතර එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් පමණි. එසේ වුවද ශේෂ්ඨාධිකරණ තීරණය දක්වා ඇති පරිදි වගන්ති සංශෝධනය කිරීමෙන් එම අනුකූලතාවයන් ඉවත් කළ හැකිය. පනත් කෙටුම්පතේ 23 වගන්තියේ නඩු තීන්දුව යන්නේ අර්ථ නිරූපණය වන්නේ එහි ආචේ දේ සොයරි රාජ්‍යයකට එරෙහිව එරෙහිව යනුවෙන් සඳහන් උපවගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර ව්‍යවස්ථාවට අනුකූල වන අතර එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් පමණි. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දක්වා ඇති පරිදි වගන්තිය සංශෝධනය කිරීමෙන් එම අනනුකූලතාවය ඉවත් කළ හැක. පනත් කෙටුම්පතේ ඇති අනෙකුත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ව්‍යවස්ථාවකට අනුනුකූල නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දින විශේෂ කාර්යසටහන් දැක්ක නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම යෝජනා කරමි. නිවේදන සී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවට ප්‍රකාරව ගරු කථානායකතුමා විසින් 20-24 ජූලි 17 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන සහ 20-24 ජූලි 19 වෙනි දින ශෛලිය අධ්‍යාපනික පදනම සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත්වල සහතික සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැනීම නිවේදනයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වූ 1 ව්‍යවස්ථාවට ප්‍රකාරව ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවැනි වාර්තාව මම ඉදිරිපත් කරමි. B ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව 20-22 මුදල් වර්ෂය සඳහා ගණාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ 28 කොටස සහ 20-23 මුදල් වර්ෂය සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ පළමෙනි කාණ්ඩයේ 5 සහ 6 කොටස් මම ඉදිරිපත් කරමි. කරු සභානායකතුමා.
ඒකි වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
දෙක ගරු සභානායකතුමා.
එක වාර්ත මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි. දැන් යන්නේ දෙක
කිව්වා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව විකනාධිපතිවරයාගේ වාර්තාවේ 8 කාණ්ඩයේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත සිදු කරන ලද ආහාර සුරක්ෂිතතාවය හා ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘති පිළිබඳ විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා.
මේකේ වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව විකනාධිපතිවරයාගේ වාර්තාවේ 8 කාණ්ඩයේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව නියාමනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධන ඇගයීම පිළිබඳ කාර්යසාධන විකනන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා.
මේකේ වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යම රාජ්‍ය පරිපාලන සේවක කටයුතු හා පළාත් සභා පළාත්පාලනම.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව අංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා විවෘතා වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2021 අංක 11 දරන වරාය නගරයේ ආර්ථික කමිෂන් සභාව පනතේ 27-28 සහ 45 වගන්ති සමග කිය යුතු ප්‍රත්‍යක වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විමසා අක් වෙරළ බැංකු ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ පාලක මණ්ඩල එකඟතාවය ඇතුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදර ලද 2024 ජූනි 6 වෙනි දින ඇති අංක 23-87-38 දරන අතිවිශේෂ ගැසපත්‍රයේ පළකන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වෙනි වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ ශෛලිකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලද 2024 අප්‍රේල් 5 වෙනි දිනැති අංක 23-78-35 දරන අතිවිශේෂ ගැසපත්‍රයේ පළකන ලද නියමය 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පන්තියේ 53 වගන්ති 8 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලටගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ආයෝජන ප්‍රවර්තන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 අංක 19 දිනැති අංක 23/80 අදීර 33 දරන අසවිශේෂ කැසට් පත්‍රය පල් කළද නියමය 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පන්තියේ 53 වෙනි වගන්ති 8 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ආයෝජන ප්‍රවර්තන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 අප්‍රේල් 19 වෙනි දිනැති අංක 23/80 අදීර 34 දරන අසවිශේෂ කැසට් පත්‍රය පල් කළද නියමය 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පන්තියේ 53 වෙනි වගන්ති 8 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ආයෝජන ප්‍රවර්තන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 අප්‍රේල් 19 වෙනි දිනැති අංක 23/80 අදීර 35 දරන අසවිශේෂ කැසට් පත්‍රය පල් කළද නියමය සහ 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වෙනි වගන්ති 8 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ආයෝජන ප්‍රවර්තන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 අප්‍රේල් 19 වෙනි දිනැති අංක 23/80 අදීර 36 දරන අසවිශේෂ කැසට් පත්‍රය පල් කළද නියමය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා
2022 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා වාර්ෂික වාර්තාව 2022 වර්ෂය සඳහා වවුනියා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2022 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා අධ්‍යාපන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ කියා මම යෝජනා කරමි.
ගරු වරාය නාවික ගුවන් සේවා අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2022-2023 වර්ෂය සඳහා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව බලශක්ති ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තේ මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු සභාපතිතුමනි 2023 වර්ෂය සඳහා ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රවාහන මහාමාර්ග අංශවල කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති සහ ප්‍රවාහනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමි. මෙහි ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
ගරු කුසිකර් මහ වැවිලි කර්මාන්ත මහත්මයා
කථානායකතුමනි 2022 වර්ෂය සඳහා පොල් පරිවේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව භාණ්ඩා සේවා අපනයින් ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තේ මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සංස්කරණ අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2023 වර්ෂය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරනවා.
ගරු කර්මාන්ත අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2020 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි යෝජනා කරමි.
ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා
කථානායකතුමනි 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2022 වර්ෂයේ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කරු ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සම්බන්ධන අමාත්‍යතුමනි
ක්‍රමහ විධි පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ සම්බන්ධ කරු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 174 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ක්‍රමහ විධි පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභාව වර්තා පිළිගැන්වීම 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි සභා වාරයේ සඳහා රජයේ ගිණුම් පිළිමද කාර්ක සභාවේ 3 වෙනි වාර්තාවේම කාර්ක සභාවේ සභාපති ගරු ප්‍රසන්ත අලගීවන්න මෙතුමා විසින් පිළිගැන්වේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119.3 අනුව රාජ්‍ය ගිණුම් පිළිබඳව කාර්ක සභාව විසින් 2023/3/23 දින සිට 2023/7 වෙනි දින දක්වා සිදු කරන ලද විමර්ශන ඇතුළත් වාර්තාව ඉදිරිපත් කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මෙම වාර්තාවට ආයතන 16ක විමර්ශන කටයුතු වගේම විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ විමර්ශන වාර්තා 5ක කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මේ නිර්දේශයන් 125ක් මේ වාර්තාවට ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම විශේෂිත නිර්දේශ 5කුත් මේ වාර්තාවට ඇතුළත් කරලා තිබෙනවා. මේදී විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවේ සියලු පක්ෂ නියෝජනය කරන 31 දෙනෙකුගෙන් සමන්විත සමාජිකයින්ටත් ගිණුම් කාරක සභාවේ ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් මුදල් අමාත්‍යාංශයටත් විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් මේ විමර්ශන කටයුතු වලදී ලබා දෙන සහයෝගය පිළිබඳව මගේ ස්තුතිය විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා. දැන් ගිණුම් කාරක සභාව විදිහට මෙවැනි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ රටේ මහජනතාව තුලත් අපි සීලම දෙනා තුලත් තිබෙන මතය තමා නිර්දේශ ඉදිරිපත් කරනවා ඉන්හිහාට දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ අනුව අපි ගිණුම් කාරක සභාවේ සමාජිකයෙක් විදිහට 37 නායක මැතිතුමාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කරලා මීට සති 3කට කලින් විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවෙත් පොදු ව්‍යාපාර කාරක සභාවෙත් මේ ලබා දෙන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ නිසා මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරන්නේ මේ ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනට තිබෙන විශේෂයෙන්ම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනයේ යනාදී කටයුතු පිළිබඳව වහාම පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම තුළින් පමණයි මේ ගිණුම් කාරක සභාවෙත් පොදු ව්‍යාපාර කාරක සභාවෙත් කටයුතු පිළිබඳව වඩා ඵලදායීතාවයක් ඇතුව කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරන අතරම පාර්ලිමේන්තුව පැත්තෙනුත් දැන් අපි මාස 4ක ඒ කියන්නේ 2023/3/23 සිට 2023/7/7 දක්වා මේ මාස 4ට ආයතන 16ක් සහ විශේෂ විමර්ශන 5ක් සිද්ධ කළා. දැන් ඊට පස්සේ මේ දක්වා කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුව තුලින් මම හිතන්නේ විශේෂයෙන්ම භාෂා පරිවර්තනය මුද්‍රණයේ කටයුතු පිළිබඳව යම් ප්‍රමාදයක් පවතිනවා. මේ පිළිබඳව අපි සියලු සභාපතිවරුන්ගේ රැස්වීමෙදිත් අපි සඳහන් කළා. ඒ නිසා ඒ කාර්ය මණ්ඩල වලට දෝෂාරෝපණය කරනවා නෙමෙයි, නමුත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න නැත්නම් මේ විමර්ශන කටයුතු පිළිබඳව වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විශාල ප්‍රමාදයක් ඇති වෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් විශේෂයෙන්ම මේ පිළිබඳව ලබා දෙන සහයෝගය පිළිබඳව සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් ඉහළ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සභානායකතුමා. කිරියල මහත්තයා.
ව්‍යාපාර කාරක සභාවේ ඒ වගේම අනිකුත් කාරක සභාවල තීන්දුව නීතිපති වරයට අරින්න පුළුවන්. ඒක ස්ථාවර නියෝගවල තියෙනවා. හරි, අරින්න තියෙන ප්‍රශ්නේ.
හොඳයි.
ඒක මං හිතන්නේ ගියතේ සංශෝධනය කරනකොට ඒක දැම්මා. අපි ඉල්ලීමක් කළා එදා මේ නීතිපතිවරයට අරින්න කියලා. පොදු ව්‍යාපාරයි අනිකුත් කාරක සභාවල නිර්දේශ. දැන් අරින්න පුළුවන්. මේ ස්ථාවර නියෝගවල ඒක තියෙනවා පැහැදිලිව.
හොඳයි. ඒ ගැන අවධානය ගරු සභාන අධිකරණ මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවෙත් ගිණුම් කාරක සභාවෙත් දෙනු ලබන නිර්දේශ ඍජු ලෙස පාර්ලිමේන්තුවට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයතනවලට යවන්න බලය තිබෙනවා. 2007 වසරේ මා ඉදිරිපත් කරපු කෝප වාර්තා 2 අපි තෝරාගත්ත ආයතන වංචනික ගනුදෙනු 16ක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ එවකට ගරු කතානායක විජිම ලුකබණ්ඩාර මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ මම යෝජනාවක් සම්මත කරන්න කියලා ඉල්ලපුවා. මේ යෝජනාව සම්මත කිරීමත් කරා. ඒ වගේම ආයතන 16ක ගනුදෙනු පිළිබඳව විමර්ශන ආරම්භ කරන්න කියලා අපරාධ පල්ල සහ දූෂණ කොමිෂන් සභාව වෙත යවනු ලැබුවා. තවත් ආයතන 10ක හෝ 11ක සිදු වී තිබුණු වංචනික ක්‍රියාවන් සම්බන්ධව විමර්ශනය කරන්න පොලිස්පතිවරයා වෙත යැව්වා. හැබැයි ඒ ආයතනවලට යවනු ලබන ඒ පැමිණිලි පාර්ලිමේන්තුවේ කතානායකතුමා විසින් යැව්වා වුණත් ඒවා පිළිබඳව හරි විමර්ශනයක් නොකිරීම තමයි තියෙන ගැටලුව. ඒකට තමයි ඔබතුමා මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කැඳවලා සාකච්ඡා කරලා ඒගොල්ලන්ට උපදෙස් දෙන්නට ඕන කොහොමද ඒවා කරෙන්න ඕන කියලා.
ඉතින් මේක දැන් අවුරුද්දකට කමාරකට කලින් වෙච්ච වෙනසක්. දැන් කෙලින්ම ස්ථාවරදී ඔයගොල්ලෝ තියෙනවා නීතිපතිවරයාට අරින්න පුළුවන් කියලා. ඉතින් අරින්න නැති එකයි වැරද්ද.
හොඳයි කරු
ස්තම්භයට.
ඒක නම් හොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න. සභානායකතුමා.
ඒකේ වාතාව
අලගේ වන්න මතවා.
ඒ අධිකරණ මතතුමත් විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමත් කියපු කරුණව තමයි මමත් කිව්වේ. දැන් අපි කාරක සභාව විදිහට අපිට තිබෙන කාර්යභාරය තමයි පාර්ලිමේන්තුවේ වාර්තා ඉදිරිපත් කිරීම. දැන් අපි ඉන් ඔබට ගිහිල්ලා සිද්ධීන් කීපයක් පිළිබඳව අපි පොලිසියට ගිණුම් කාරක සභාව විදිහට මේවා යොමු කරලා තිබෙනවා. නමුත් අර කිව්වා වගේ ඒවැ විමර්ශන කටයුතු ඉතාමත් මන්දගාමීව සිද්ධ වෙන්නේ. ඒ අනුව මම ඒක තමයි යෝජනා කළේ. දැන් පාර්ලිමේන්තුව විසින් මේ පිළිබඳව දීතු වශයෙන් අධ්‍යයනයක් කරලා ඒ තීන්දුව තීරණය අනිවාර්යයෙන්ම ගත යුතුව තිබෙනවා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව. අපේ වගකීම අපි සිදු කරලා ඉවරයි. දැන් පාර්ලිමේන්තුවේ ඉදිරි වගකීම තමයි විශේෂයෙන්ම තිබෙන්නේ.
හොඳයි. ඒ ගැන අවධානය යොමු කරන්න. ගරු සභානායකතුමනි.
ගරු කතානායකතුමනි, ඒකී වාර්තාව මුද්‍රණකොළ යුතුය යෝජනා කරමි.
පරිසරයේ සහභාගි සම්පත්තා තිරසර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාවම කාර්ක සභාවේ සභාපති ගරු අජිත් මානාපේර මහත්මයන් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, පරිසරයේ ස්වභාවික සම්පත්තා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කරන ලද 2023 වර්ෂය සඳහා වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධක වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත් සම්පිල් වලේබඩවන්ත මම අර කාර්යයෙන් සම්බන්ධව.
ඔව්, නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුතියි. මේ ගිණුම් කාරක සභාව වගේම ඒ කාරක සභා දෙක වගේම ස්ථාවර කාරක සභාවක් තමයි මහජන පෙස්සම් පිළිබඳව කාරක සභාව. මේ මහජන පෙස්සම් කාරක සභාවට අපි පෙස්සම් ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ව්‍යවස්ථාදායකයේදී. ඊට පස්සේ ඒවා විමර්ශනය කළා අසාධාරණයට ලක්වෙච්චි රාජ්‍යාංශය වගේම අර්ධ රාජ්‍යාංශයේ සේවකයන්ගේ ප්‍රශ්න. දැන් රාජ්‍ය සේවා කොමිසමට ගිහිල්ලා ඒටි ආයතනයට ගිහිල්ලා ඒ ආයතන වලින් විසඳ ගන්න බැරි වෙච්ච ඒවට සාධාරණ විනිශ්චයන් ලබා දීලා යවන කිසිදු නියෝගයක් තීරණයක් රාජ්‍ය සේවා කොමිසම් සභාව ඇතුළු මේ ආයතන වලින් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් පහුගිය කාල පරිච්ඡේදය තුළදී ඉතා විශාල ප්‍රමාණයක් මේ ආකාරයට දැන් අපේ මන්ත්‍රීවරු විශාල කණ්ඩායමක් සතිය පාර්ලිමේන්තු සැසියක් පැවැත්වෙන හැම සැසියකදීම දවස් දෙකක් තුනක් එකතු වෙලා රජයේ විශාල නිලධාරීන් සංඛ්‍යාවක් ගෙනල්ලා මේවා සම්පූර්ණයෙන්ම විමර්ශනයට භාජනය කළා. අසාධාරණයට ලක්වෙච්චි ගොඩාක් දේවල් සාධාරණීකරණය කරන්න ලබා දෙන කිසිදු
තීරණයක්
කිසිම ආකාරයකට සැලකිල්ලට ගන්න නැතුව රාජ්‍ය සේවා කොමිසම් සභාව අහකට විසිකනවා. ඒකල අත්නෝමතික විදිහට. හැබැයි රාජ්‍ය සේවා කොමිසම් සභාවේ සභාපතිවරයාගේ රාජ්‍ය සේවා කොමිසම් සභාවේ ලේකම්වරයාගේ ඒගොල්ලන්ට සම්බන්ධයක ඒගොල්ලන්ගේ ඥාතීන්ගේ මේ රට කරගෙන යන එක ගැන හිතන්නේ නැතුව ඉතාම අත්නෝමතික විදිහට තමන්ට ඕනි දේවල් විතරක් ක්‍රියාත්මක කරන සභාවක් බවට රාජ්‍ය සේවා කොමිසම් සභාව පත් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ එක්කෝ මේ පෙස්සම් කාර්ක සභාව එක්කෝ අහෝසි කරලා දාන්න ඕනි, එහෙම නැත්නම් රාජ්‍ය සේවා කොමිසම් සභාවට තියෙන මේ බලතල පාර්ලිමේන්තුවට පවරගෙන යම් ආකාරයකට රටේ මේ අසාධාරණ ලක්වන නිලධාරීන්ට හා මහජනතාවට සාධාරණ ඉෂ්ට කරන ආයතනයක් බවට පත්කරන මේ සභාවේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා කාර්මිකෝ.
හොඳයි ගරු මන්ත්‍රී, ඒ ගැන අවධානය යොමු කරන්න. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු ඉම්රාන් මහරූප මහත්මයා.
Honorable Deputy Speaker, I present a petition received from Mr. A.A.A. Rafi of Baduria, Musk Road, New Kathangudi 3.
Karu Gamini Valaybada Mettuva.
ඉදිරිපත් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කතානායකතුමනි, බලංගොඩ කරවකැටිය අංක 8-2 දරන ස්ථානයේ පදිංචි කේජී අනුලාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු KPS කුමාර්. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. ප්‍රශ්නාංක 1 ගරු KPS කුමාර් සිරිමැතිතුමා, අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සේවය දෙස කටයුතු කරනතුමාගේ පැමිණ නැත. ප්‍රශ්නාංක 2 ගරු ජගත් ප්‍රියංකර මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්නාංක 3 ඉම්රාන් මහරුප් මැතිතුමා
අහනවා.
මුදල් ආර්ථික ස්ථායි කරන ජාතික ප්‍රතිපත්ති අමතුම ඉසාක් රහුමාන් මැතිතුමා ප්‍රශ්නාංක 3.
ගරුක නියෝජ්‍ය කතානායකතුමනි, පිළිතුර 1 ආයක අනුමත සේවක සංඛ්‍යාව 317යි. අදක මේ වෙනුවට සේවක කරනු ලබන සේවක සංඛ්‍යාව 220යි. ඒ අතරින් වෛද්‍ය නිලධාරීන් සිංහල මාධ්‍යෙන් 5යි, දෙමළ 23යි, එකතුව 28යි. හෙද නිලධාරීන් සිංහල මාධ්‍යෙන් 24යි, දෙමළ මාධ්‍යෙන් 44යි, 68යි. 4 අනුමත සේවක සංඛ්‍යාව හා සේවා ප්‍රමුඛතාවයන් පදනම් කරගෙන ඉදිරි පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරී ස්ථානගත කිරීම හා සීමාවාසික පුහුණු සඳහා බඳවා ගැනීම යටතේ වෛද්‍ය නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වෙනට ලැබී ඇති බැවින් වර්තමානයේ විශ්‍රාම ගැන්වීම නිමිති වෛද්‍යවරුන් තවත් වසර 3ක් සේවයේ යෙදවීමට අවස්ථාව හිමි වේ. හෙද සේවයේ සිසු හෙද පුහුණු සම්පූර්ණ කර ඇති කණ්ඩායම සඳහා ඉදිරියේදී පත්වීම ලබා දීම නියමිතව ඇති අතර ඒ අනුව නැගෙනහිර පළාත් සභාවේ පවත්නා පුරපාඩු සඳහා හෙද නිලධාරීන් අනුයුක්ත කිරීම සෞඛ්‍ය මාත්‍යාංශ මගින් සිදු කරනු ලබන අතර කින්නිය රෝහලේ පවතින පුරපාඩු සඳහා කාර්ය මණ්ඩල අනුයුක්තය කිරීමට නැගෙනහිර පළාත් සභාව මගින් සිදු කරනු ලැබේ. අනිකුත් රෝහල් පුරපාඩු සලකමින් පසු අනුතුරුව මෙම පුරපාඩු පිරිවීම සිදු කරනු ලබයි. ආ පැන නොනගි
நன்றி பிரதி சபான் அவர்களே, நன்றி அமைச்சர் அவர்களே. உண்மையிலே 2-3 வருடங்களுக்கு முன்னர் கேட்ட அந்த கேள்வி, குறிப்பாக என்னுடைய முதலாவது கேள்வியாக நான் கேட்க விரும்புகின்றது. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, எங்களுடைய திருகோணமலை மாவட்டத்திலே கிண்ணியா பிரதேசத்திலே காணப்படுகின்ற கிண்ணியா ஆதார வைத்தியசாலை உண்மையிலே ஏனைய வைத்தியசாலைகளை விட கூடுதலான மக்கள் பயன்படுத்துகின்ற ஒரு வைத்தியசாலையாகும். ஆனால் இந்த வைத்தியசாலை மாகாண நிர்வாகத்தின் கீழே காணப்படுகின்ற ஒரு வைத்தியசாலையாகவும் மாகாண சபையின் மூலமாக ஒதுக்கப்படுகின்ற நிதி மிக குறைந்த அளவிலே காணப்படுகின்ற காரணத்தினாலும் நிதி இல்லாத காரணத்தினாலும் இந்த வைத்தியசாலையை பராமரிக்க முடியாத ஒரு சூழல் காணப்படுகின்றது. ஆகையால் அந்த கிண்ணியா தல வைத்தியசாலையை மத்திய அரசாங்கத்து கீழே உள்வாங்கி மத்திய அரசாங்கத்தின் மூலம் அந்த வைத்தியசாலைக்கு நிதி வழங்கி அந்த வைத்தியசாலையை ஒரு சரியான வைத்தியசாலையாக கொண்டு வருவதற்கு கௌரவ அமைச்சர் அவர்கள் ஏதாவது நடவடிக்கை எடுப்பீர்களா என்பதுதான் என்னுடைய கேள்வி. ஏனென்றால் ஏனைய திருகோணமலை கந்தலா பிரதேசத்தை விட கூடுதலான மக்கள், அதாவது வெள்ளமணல், யாஃபோஸ், நேவி, ஆர்மி வீரர்கள் கூட இந்த வைத்தியசாலையை பயன்படுத்துகின்ற சிகிச்சை எடுக்க வேண்டிய ஒரு சூழலில் இருந்து கொண்டிருக்கின்றார்கள். ஆகையால் அந்த வைத்தியசாலையை மத்திய அரசாங்கத்துடன் கொண்டு வருவதற்கான ஏதாவது செயற்திட்டம் கௌரவ அமைச்சர் அவர்கள் முன்னெடுப்பீர்களா என்பதை இந்த இடத்திலே நான் கேட்க விரும்புகின்றேன்.
கரு நியோஜ கதாநாயகத்துமணி, மிக சௌக்கிய விமத்தியகத்த விஷயம் கட்டியட்டு அப்படி தனட பிரதிபத்துமே வசேன் එවැනි රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම සිදු කරන්නේ නැහැ. හැබැයි එතුමා කියන කතාව සත්‍යයක්. මෙම රෝහලේ අඩුපාඩු තියෙනවා අපි දන්නවා. අපිට මම ඔබතුමාට අනිවාර්යයෙන්ම පොරොන්දු වෙන්නම්. අපිට ඊයේ මුදල් අමාත්‍යතුමා හැටියට ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. අපිට ඩොලර් මිලියන 150ක මුදලක් ලැබෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවන් වැඩි දියුණු කරන්නට. ඒක රුපියල් බිලියන 45ක මුදලක්. මේ මුදලෙන් ඔබතුමාගේ රෝහලේ තියෙන සියලුම අවශ්‍යතා සඳහා අසමෙන්තු කරලා තියෙනවා නම් අපි 2025 වසර සඳහා ඒ සියලුම මුදල් වලින් සෑහෙන ප්‍රමාණයක් ලබා දෙන්න ලබන අවුරුද්දේ කටයුතු කරන්නම්. ඒකට අපිට අවශ්‍ය අසමෙන්තු දැන් පිළියෙල කරගන්න. මම මුදල් ලබා දෙන්න කටයුතු කරන්නම්. අපි මධ්‍යම රජයේ තිබුණත් පළාත් සභාවේ තිබුණත්
මධ්‍යම රජයට ලැබෙන මුදල් අපි බේදයක් නැතුව ලබලා දෙනවා. මොකද අපි අවශ්‍යතාවය රෝගීන් බෙදන්න බෑ අපිට පළාත් සභාව මධ්‍යම රජය කියලා. ඒ නිසා රෝගී සත්කාර සේවන් වැඩි දියුණු කරන්න අවශ්‍ය සහයෝගය සම්පූර්ණයෙන්ම මධ්‍යම රජය මගින් ලබා දෙනවා.
බොහොම ස්තුතියි. දෙවෙනි ප්‍රශ්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මුජිබුර් රොහමන් මහතුමා අහනවා.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මම ඇමතුමාට යොමු කරන්න කැමතියි, විශේෂයෙන්ම ඇමතුමනි 2022 දෙසැම්බර් මාසයේදී මේ කොළඹ ලේඩි රිජ්ජේ රමා රෝහලේ හම්දි කියන අවුරුදු 3ක දරුවෙක්ගේ වකුගඩ සම්බන්ධව ඒ දරුවව රෝහලට ඇතුළත් කරාම වම්ග වකුගඩුව අයින් කරා. ඒ වකුගඩුව නරක් වෙලා තියෙන හින්දා. නමුත් ඒ ළමයාව ඒ ඔපරේෂන් එකෙන් පස්සේ, ඒ සල්යකර්මයෙන් පස්සේ ගිහිල්ලා වාට්ටුවට දැම්මට පස්සේ වාර්තාවල සඳහන් වුණේ වම් වකුගඩුව තමයි අයින් කළා තියෙන්නේ කියලා. නමුත් ඒ වකුගඩුව කරලා මාස 7ක් ගියාට පස්සේ තමයි දැනගත්තේ වකුගඩු දෙකම අයින් කළා, අයින් වෙලා තියෙනවායි කියලා ඒ වාර්තාවල සඳහන් වුණා. එතකොට 2023 ජූලයි මාසේ තමයි ඒ ළමයා අපහත් වුණා. දැන් අද වෙනකොට හරියට අවුරුද්දක් වෙනවා ඒ ළමයා අපාත් වෙලා, අභාප්‍රාප්ත වෙලා. එතකොට දැන් ඇමතිතුමනි, මේ ප්‍රශ්නය සම්බන්ධව එදා කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවට කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් මේ පිළිබඳව විමර්ශනයක් කරලා පරීක්ෂණයක් කරලා වාර්තාවක් ඉදිරිපත් වෙනවායි කියලා. එතකොට මේ මාසේ ජූලයි මාසේ 27 වෙනිදාට ඒ ළමයා අභාප්‍රාප්ත වෙලා අවුරුද්දක කාලයකුත් ගත වෙනවා. මේකේ විශේෂ දේ තමයි මේ ශල්‍යකර්මය කරපු ડોક્ટર නලින් එතුමාගේ නම ડોક્ટર නලින් විජේකෝන් එතුමා රට අතහැරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ශල්‍යකර්මය ඉවර වෙනවත් එක්කම එතුමා රට ගියා. ඊළඟට ඒක ස්කෑන් කරපු ડોક્ટર නුවන් හේරතුත් රට අතහැරලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ දෙන්නම, මේ සම්බන්ධ වෙච්ච දෙන්නම අද මේ රටේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඒ වකුගඩුත් රෝහලේ නැහැ. දැන් එක්කෝ දැන් වකුගඩුව අයින් කරා නම් ඒක රෝහලේ තියෙන්න එපා. දැන් ඒක රෝහලේ නැහැ කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. ඉතින් මං හිතනවා ඊටාම බරපතල තත්ත්වයක් මේක කොළඹ ළමා රෝහලේ ඇති වෙච්ච සිද්ධියක්. ඒකද මේ පිළිබඳව බලධාරීනුත් කිව්වා පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ඉදිරිපත් වෙනවා කියලා. අද වෙනකොට අවුරුද්දක් ගත වෙනවා තවම වාර්තාවල් ඉදිරිපත් වෙලා නැහැ. ඒ වගේම හිටපු ඇමතිතුමත් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ රෞෆාගේ මැතිතුමා මතු කරපු වෙලාවේ කිව්වා වාර්තාවක් ඉදිරිපත් කරනවායි කියලා, වාර්තාවල් ආවේ නැහැ. ඒ හින්දා මම ඔබතුමාගෙන් අහන්න කැමැති විශේෂයෙන්ම දැන් ඒ දරුවා අභාප්‍රාප්ත වෙලත් අවුරුද්දක කාලයක් ගත වෙනවා අද වෙනකොට, මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ගත්ත පියවර හා ඒ වාර්තාවල් පිළිබඳව තත්ත්වය කොහොමද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමැති.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් පිළිතුරක් මාත් සතුව නැහැ දැනට. මම මේ වාර්තාව ලබාගෙන සත්‍යයෙන් ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්න, ඔබතුමාට ලැබෙන සලස්වන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ගරු ඔබතුමියට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්.
හෙද විදුහල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ ගැසට් එක පරක්කු වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2020 විභාගෙ ලියපු දරුවන්ට දැන් අවුරුදු 4ක් ගිහිලා තියෙනවා. තව වෙනකන් ඒ ගැසට් එක නිකුත් කරලා නැහැ. ඒක තුල ළමයි බලන් ඉන්නවා. එතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ ළමයින්ට වෙන රැකියාවකට යන්නත් නැහැ. දැන් ওই தத்துவෙම විද්‍යාපීඨවල තියෙනවා. එහෙම වෙලා අවුරුදු 2ක් කියන්නේ බැචස් 2ක් එකට ගත්තා. එහෙම වෙනකොට අර ගන්න ප්‍රමාණය සීමා වෙනවා. ඒතර මේ දරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඔබතුමා මේ ගැසට් එක ඉක්මනින් නිකුත් කරන්න. ඒ කියන්නේ 2020-21 ගැසට් එක ගහලා නැහැ, 21-22 ගහලා නැහැ, 22-23 ගහලා නැහැ. නිකුත් කරලා නැහැ. මෙන්න මේ ගැටලුව තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමා දරන අදහස මොකක්ද කියලා කියන්නේ, ඉක්මනින් ගැසට් එක නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවද?
කරවමතුමා.
19-20 වසරවල සඳහා බඳවා ගැනීම කරන්නේ මේ අවුරුද්දේ. අපි විශ්වාස කරන ඒ ක්‍රියාවලිය සිදු වෙමින් තියෙන්නේ. මේ වසර ඉදිරි මාස 3ක කාලය ඇතුළතදී අදාළ 2021 සඳහා ගැසට් එක නිකුත් කරන්න පුළුවන්. අපි පුළුවන් තරම් එක්මනින් කඩනම් කරන්න කටයුතු කරගෙන, මොකද පහුගිය කාලේ බඳවා ගැනීම සිදු කරලා තිබුණේ නැහැ. මේ අවුරුද්දේ අපි බඳවා ගැනීම කරේ පහුගිය 2019-20ටත් ඉදිරි වසරවල කීපයක් මේ මාස 3ක් ඇතුළත ගැසට් කරන්න බලාපොරොත්තු වෙනවා. 19-20ක ලයිස්තු අපි දැන්වත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉදිරියකට ගැසට් නිවේදනය මගින් ආයුධ පත්‍ර කැඳවලා තමයි කරන්න ඕනේ. ඒක මාස 3ක් අද්දදී කරන්න පුළුවන්. ඔව්.
අපි දන්න අපි මේ මාස 3ක් අතුළු දෙයක් කරනවා කඩනම් කරගෙන මොකද මෙතෙක්කල් බඳවා ගැනීමට අනුමැති තිබුණේ නැහැ මන්ත්‍රීතුමිය ඒකයි පරක්කු වෙලා තිබුණේ
හොඳයි බොහොම සිතී ප්‍රශ්න අංක 4 ගරු ඉසාක් රහමාන් මැතිතුමා පැමිණ නැත ප්‍රශ්න අංක 5 ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට
අහනවා ගරු කතානායකතුමනි
ගරු අධ්‍යාපන මැතිතුමා
ඇමෙතුමා නැත
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නය ආ එක ගරු මන්ත්‍රීතුමිය එක ලොකු වාර්තාවක් තියෙන එක සභාගත කරන්නද නැත්නම් කියවන්නද
අර බහුතරය උසස් يعني තුන්වෙනි කොටසට
තුන්වෙනි එක පිළිතුර 6 සිට 8 දක්වා සිසුන් සඳහා මේ වෙන විට ක්‍රියාත්මක කර ඇති විද්‍යා අධ්‍යාපන පරිශ්‍රණ වැඩසටහන් හා නිරීක්ෂණයට යොමු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා නමවන ශ්‍රේණියේ සිසුන් සඳහා විෂය ධාරා තෝරා ගැනීමේ වැඩසටහන් පැවැත්වීම අපස උසස් පෙළට විද්‍යා හෝ ගණිත විෂය ධාරා තෝරා ගැනීමේ වැදගත්කම් පිළිබඳව සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත GMP සහ SELP ප්‍රතිපාදන මගින් උසස් පෙළ විද්‍යා අධ්‍යාපනයට ප්‍රවේශ සුදුසුකම් ලබන සිසු සංඛ්‍යා වර්ධනය කිරීමේ වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාලාරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලබයි. කලාපනුව විද්‍යාගාර පාසුකම් 5 පරිදිවේ ගලේවෙල 1AB පාසල් සංඛ්‍යාව 5යි උසස් පෙළ විද්‍යාගාර සංඛ්‍යාව 3යි. මාතලේ 1AB පාසල් සංඛ්‍යාව 13යි උසස් පෙළ විද්‍යාගාර සංඛ්‍යාව 13යි. නාවුල 1AB පාසල් සංඛ්‍යාව 1යි උසස් පෙළ විද්‍යාගාර සංඛ්‍යාව 3යි. පිල්ගමුව 1AB පාසල් සංඛ්‍යාව 1යි උසස් පෙළ විද්‍යාගාර සංඛ්‍යාව 1යි. ඒ වගේම SESIP වැඩසටහන යටතේ වන ප්‍රතිපාදන වලින් උසස් පෙළ විද්‍යාගාර සඳහා අවශ්‍ය පරිශ්‍රණ ද්‍රව්‍ය සහ උපකරණ ලබා දීමට කටයුතු කිරීමට සම්පාදනය කර ඇත. ආයන්න අදාළ නොවේ.
මේකේ අර දෙවෙනි ප්‍රශ්නේ ප්‍රතිශත ටික පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔබතුමාට?
දෙදස් පහළවේ එහෙම විෂය අහුනේ.
කිම වසරේ විද්‍යාව ප්‍රතිශතය කොච්චරද? ගණිතයේ ප්‍රතිශතය, වාණිජය සහ
2023 විද්‍යාවල 15.82යි, ගණිතය වල 8.45යි. මම මේ කතා කරන්නේ 2023 මන්ත්‍රීතුමිය. ඒ වගේම වාණිජ්‍යවල 18.42යි, කලාවල 44.99යි.
තුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන් වුණත් මං හිතනවා ඔබතුමාගෙන් ඒක අහලා නම් වැඩක් නැති වෙයි. නමුත් මම මේක අහන්න ඕනි.
දැන් මේ ඔබතුමා අතුරු ප්‍රශ්න ඇහුවොත් මං ඒක
යොමු කරන්න පුළුවන්.
පොඩු කළා ඔබතුමා.
දැන් මං මේකෙදි කියන්න ඕනේ දැන් බලන්න ඔබතුමා දීපු ප්‍රතිශත ඒ අවුරුදු ගානම අරන් බැලුවත් ඕක තමයි ඇත්ත తත්වය මාතලේ දිස්ත්‍රික්කයේ. ඒ වගේම ඒ වගේ දුෂ්කර පළාත් ගත්තහම දැන් විද්‍යාව ප්‍රතිශතයයි ගණිතයේ ප්‍රතිශතයයි මේ විදිහට අඩු වෙන්නේ අපිට ඒ පාසල් වලට ගුරුවරු නැහැ. මෙන්න මේක තමයි ඇත්තටම මේ ඇති වෙලා තියෙන තත්ත්වය. එහෙම නැතුව මාතලේ දිස්ත්‍රික්කයේ ඉගෙන ගන්න බැරි දරුවෝ ඉන්නවා කියන එක නෙවෙයි. එතකොට මේ ගුරුවරු බඳවා ගැනීමේ ක්‍රමවේදයේ ගැටලුවක් තියෙනවා. දැන් උපාධිධාරීන් මාතලේ දිස්ත්‍රික්කයේ නෙවෙයි මධ්‍යම පළාතෙම 3421ක් පාස් වෙලා තියෙනවා. එතකොට පුරප්පාඩු සංඛ්‍යාව තියෙනවා 6334ක්. නමුත් බඳවා ගැනීම කරේ 386යි. එතකොට දැන් අවුරුදු ගණනාවක් මේ පළාත්වලට දිගින් දිගටම මේ පළාතෙන් ගුරුවරු ඉදිරියට එන්නේ නැත්තේ, එහෙම නැත්නම් උපාධිධාරීන් එළියට එන්නේ නැත්තේ මෙන්න මේ ගුරු හිඟය නිසා. කිසිම දවසක හොඳ අත්දැකීම් තියෙන, පළපුරුද්ද තියෙන, දිගු කාලයක් සේවය කරපු ගුරුවරයෙක්ගෙන් ගුරුවරියෙක්ගෙන් ඉගෙන ගන්නට මේ දරුවන්ට කවදාවත් වාසනාව නැහැ. මොකද විද්‍යාපීඨ හෝ කොහෙන් හරි දානකොට විශේෂයෙන් විල්ගමුව කලාපෙට, වලමටේ කලාපෙට ඔය වගේ ගත්තහම එන්නේ පිටින්. ඒ අය ඇවිල්ලා අවුරුදු 5 යන්නත් කලින් කොහොම හරි යනවා. එතකොට ආය අලුත් කෙනෙක් එන්නේ. මෙන්න මේ කතන්දරේ මේ විෂම චක්‍රය අපේ මාතලේ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි දුෂ්කර පළාත්වල තියෙනවා. එතකොට මෙන්න මේවට අපිට විසඳුමක් ඕනේ ගරු ඇමෙත්තුමාට ඒක සඳහන් කරන්න. දැන් මධ්‍යම පළාතේ 6334ක් පුරප්පාඩු තියෙනකොට මේ උපාධිධාරීන්ගෙන් බඳවාගත්තේ 386ක්. දැන් අනික් පළාත්වල ඒක වෙනස් වෙලා දෙවෙනි වටේටත් බඳවා ගැනීම කරලා තියෙනවා. උදාහරණයක් හැටියට වයඹ පළාත ගත්තොත් 2322ක් මේ වෙනකොට බඳවා ගැනීම කරලා තියෙනවා. හැබැයි ගැසට් පත්‍රයේ ප්‍රකාශ කරේ 689ක්. එතකොට උතුරු මැද පළාතේ ගැසට් පත්‍රය ගැහුවේ 1378කට. හැබැයි මේ වෙනකොට ඒක ඉක්මවලා අරගෙන අරන් තියෙනවා. ඊළඟට දකුණු පළාත ගත්තත් එහෙමයි 2308ක් අරන් තියෙනවා ගැසට් කරපු ප්‍රමාණයට වැඩිය. එතකොට දැන් මධ්‍යම පළාතේ මෙච්චර පුරප්පාඩු තිබිලත් මේ අය බඳවා නොගන්න හේතුව. ඊළඟ කාරණාව තමයි මේ විල්ගමුව ප්‍රදේශයෙන් එහෙම නැත්නම් මේ දුෂ්කර ප්‍රදේශවල පාස් වෙච්ච විභාගයේ සමත් වෙච්ච උපාධිධාරීන්ට ඉන්ටර්විව් එකේදී ප්‍රමුඛතාවයක් ලැබිලා නැහැ. ඒක තුල වෙන්නේ ඒ අය හැලිලා ගිහිලා ආයි පිටින් ආයෙ එන්නේ. ආයෙ අනික් අය රැඳෙන්නේ නැහැ. එනිසා මම ඔබතුමාගෙන් ප්‍රශ්න අහන එකේ තේරුමක් නැහැ. මම ඉල්ලා සිටින්නේ මේකට ක්‍රමවේදයක් සකස් කරන්න. මේ පළාත්වලට ගුරුවරු හිඟයක් තියෙනවා, උනතාවයක් තියෙනවා. ඒ අය බඳවා ගන්නට ඒ ප්‍රදේශයේ මුල් කරගෙන ඉන්න උපාධිධාරීන්ට ප්‍රමුඛතාවය දීලා මේ බඳවා ගැනීම කරන්න ඕනේ. මොකද මම දැක්කා විද්‍යා උපාධියක් තියෙන, BSc උපාධියක් තියෙන කෙනෙකුත් ඉන්න, එයා තේරිලත් නැහැ ලග්ගල මැතිවරණ කොට්ටාෂේ. එතකොට මෙන්න මේ වගේ ගැටලු තියෙනවා. අපිට ආරංචි තියෙනවා මධ්‍යම පළාතේ ගුරුපත් වීම ටික දුන්නේ සමහරුන්ගේ ලයිස්තු වලට කියලා. අන්න එහෙම ලයිස්තු වලට දෙනකොට මේවා කැපෙනවා. එනිසා මේ වගේ හොඳ විනිවිදභාවයක් ඇතුව මේ ප්‍රදේශවල දරුවෝ ගැන මීට වඩා හොඳින් හිතලා මේ පත්වීම් ටික දෙන්න කටයුතු කරන්නයි කියලා මම ඉල්ලනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 කරු 37 නායක මැතිතුමා කුසිකර්ම වැවිලි කර්මාන්ත පැමිණ නැත. ප්‍රශ්න අංක 7 කරු නීතිඥ ප්‍රේමනාසි 12 මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්න අංක 8 කරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය අහනවද?
ප්‍රශ්නය අහනවා කරු කතානායකතුමා.
ආ 12 මැතිතුමා පැමිණ. ඔබතුමා ප්‍රශ්නය අහනවද? විදුල බලහ බල සත්‍යම.
හොඳ 12
හොඳයි. ගරු විදුලි බලහ බලශක්තිය මැතිතුමාගේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමා පිළිතුරු ලබා දෙනවා. A1 ඔව්. A2 2025 වර්ෂයේ ශුද්ධ විදුලි ජනනය 17725 ගිගාවට් පය. උපරිම ඉල්ලුම 2727 මෙගාවට්. 2026 18650 උපරිම ඉල්ලුම ශුද්ධ විදුලි ජනනය. උපරිම ඉල්ලුම 2872. 2027 19630 උපරිම ඉල්ලුම 3027. 2028 ශුද්ධ විදුලි ජනනය 20662 උපරිම ඉල්ලුම 3190. 2029 ශුද්ධ විදුලි ජනනය 21750 ගිගවට් පය උපරිම ඉල්ලුම 3362 මෙගවට්. A3 මේ වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති ජනනය සඳහා ඇති ස්ථාපිතයේ ධාරිතාව මෙගවට් 4381ක් වේ. ඉදිරි වර්ෂවලදී පද්ධතිය ඇතිවන විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ධාරිතාවයන් පහත පරිදි වේ. මොරගොල්ල ජල විදුලි බලාගාරයේ මෙගවට් 31යි සොබදනමි ද්‍රවකෘත ස්වභාවික වායු සංකෘත චක්‍රීය විදුලි බලාගාරයේ මෙගවට් 350යි කෙරවලපිටිය දෙවැනි ද්‍රවකෘත ස්වභාවික වායු සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය මෙගවට් 350යි කෙරවලපිටිය දහන එන්ජින් විදුලි බලාගාරය මෙගවට් 200යි කොළොන්නාව බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මෙගවට් 50යි මහා පරිමාණ සුලංහා සූර්ය බලාගාර 2025 සුලම් බලාගාර මෙගවට් 200යි සූර්ය බලාගාර 340යි 2026 සුලම් බලාගාර 290යි සූර්ය බලාගාර 330යි 2027 250යි සුලම් බලාගාර මෙගවට් සූර්ය බලාගාර 330යි 2028 200යි සුලම් බලාගාර සූර්ය බලාගාර 350යි 2029 සුලම් බලාගාර 250යි මෙගවට් සූර්ය බලාගාර 370යි 2030 සුලම් බලාගාර 200යි මෙගවට් සූර්ය බලාගාර 280යි මෙගවට් වහලය මත ඉදිකරන සූර්ය බලාගාර මෙගවට් 2025 165 මෙගවට් 26 මෙගවට් 170යි 27 28 29 30 අවුරුදු වලත් මෙගවට් 170 බැගින් කුඩා පරිමාණ ප්‍රවර්ජනීය බලශක්ති ව්‍යාප්තිය නොකඩවා ක්‍රියාත්මක කරන අතර එම බලාගාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉදිරි වසර පහ තුළ පද්ධති එකතු වේ බලාපොරොත්තු වේ. තවදුරටත් වහලය මත ඉදිකෙන සූර්ය පද්ධති මෙගවට් 650ක පමණ පද්ධති එක්වේ යයි පුරෝකථනය කර ඇත. ආ සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.
කරු අමාත්‍යතුමනි, දැන් පහුගිය කාලේ විදුලි බිල සෑහෙන්න වැඩි වුණා. 300 විතර වැඩි වුණා කියලා කිව්වා. ඊට පස්සේ ඔබතුමාලා දැන් කීප වතාවක විදුලි බිල අඩු වුණා. ජනතාවට මේක දැනෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒකම සමහර ජනතාව මේ ගෙවල් වල සවි කරගෙන තියෙන සූර්ය පැනල. දැන් මේ විදුලි බිල අඩු වීමත් එක්ක දැන් පොදු ජනතාවට යම් සහනයක් ලැබෙන එක හරි. හැබැයි ඒක තවම ජනතාව ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වෙලා නැහැ. හැබැයි දැන් මේ සවි කරලා තියෙන සූර්ය පැනල වලට විදුලි බිල මේ ගෙවන බිල අඩු කරලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. මේක ඇත්තක්ද ගරු කතා මේ අමාත්‍යතුමනි?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 අගෝස්තු මාසේ තමයි පළවෙනි වතාවට 2014 වර්ෂයට පසුව විදුලි බිල සංශෝධනයක් සිදු කරේ. ඒ සංශෝධනය සිදු කිරීමෙන් පසුව අවස්ථා 6කදී විදුලි බිල සංශෝධනය කළ තියෙනවා. ගාස්තු ක්‍රමය අවස්ථා 3කදී වැඩි කිරීමකුත් අවස්ථා 3කදී අඩු කිරීමකුත්. එතකොට දැන් වර්තමානයේ විදුලි බිල ගාස්තු ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ අතරමඟ තැනකට 2014 සංශෝධනය කරපු තැන සහ 2022 අගෝස්තු සංශෝධනය කළ ඒ මුදල අතර තැනකට තමයි දැන් ඒ අය ක්‍රමය පැමිණලා තියෙන්නේ. ඒ වගේම වහලේ මත සූර්ය පැනල සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 අපි නොවැම්බර් මාසේ තීරණයක් ගත්ත ප්‍රතිපත්ති තීරණයක්. ඒ අවස්ථාවේ ඇමරිකානු ඩොලරේ අගය සී ග්‍රේන් 400 දක්වා ඉහළ යෑමත්, ඒ වගේම පොලි අනුපාතිකය 35% පමණ ඉහළ යෑමත්, ඒ වගේම අනෙකුත් පිරිවැය ඉහළ යෑම කියන කාරණත් එක්ක විශේෂයෙන්ම ඒ අවස්ථාවේ කමිටුවක් පත් කරා විදුලි බල මණ්ඩලය, විදුලි බල අමාත්‍යංශය, සුනිත්‍ය බල ශක්ති අධිකාරිය, ශ්‍රී ලංකාවේ මහා බැංකුව, ඒ වගේම මුදල් අමාත්‍යංශය නිලධාරීන් ඇතුළත් කමිටුවක්. ඒ කමිටුව සකස් කරා මිල සූත්‍රයක් මේ එක් එක් ආර්ථික පිරිවැයන් ඇතුළත් කරලා ඒ අවස්ථාවේ ලබා දිය යුතු විදුලිය මිලදී ගැනීම සඳහා සුදුසු මිල. ඒ අනුව තමයි රුපියල් 22කට පළවෙනි අවුරුදු අටෙත්, ඊළඟ අවුරුදු 7 රුපියල් 15කට තිබුණු විදුලිය මිලදී ගැනීමේ එම ගිවිසුම් සඳහා මිල වැඩි කරන්න කියලා තීන්දුව ගත්තේ. ඒ අනුව රුපියල් 37ක මුදලක් ලබා දුන්නා අවුරුදු 20ක් වෙනුවෙන් වහලේ මත සූර්ය පැනල සවි කරන පුද්ගලයන් වෙනුවෙන්. නමුත් ඒකේ තීන්දුව ගන්න අවස්ථාවේ තිබුණා තීන්දුවක්, ප්‍රතිපත්තිමේ තීන්දුවක්, මාස 3-3ට මෙය නැවත වතාවක් මේ ආර්ථික පිරිවැයන් එක්ක ඩොලරේ අගය, ඒ වගේම අපේ තියෙන පොලි අනුපාතිකය, ඒ වගේම සූර්ය පැනලවල මිල මේ සංසන්දනය කරලා ඒ යාවත්කාලීන කරන්න කියලා. ඒ කෙසේ නමුත් මේක දිරිගැන්වීමක් වශයෙන් අපි අවුරුදු එකහමාර කාලයක් පවත්වාගෙන ගියා. අපේ ඉලක්කය තියෙන්නේ අවුරුද්දකට වහලේ මත සූර්ය පැනලවලින් මෙගවට් 150ක් ගන්න. මේ අවුරුද්දේ ජුනි මාස වෙනකට මේ අවුරුද්දේ මෙගවට් 142ක් දැනටම අපි සම්බන්ධ කරලා තියෙනවා වහලේ මත සූර්ය පැනල හැටියට. ඒස අපි විශ්වාස කරනවා මේ අවුරුද්දේ අවසන් වෙනකොට 200ක් 250ක් පමණ ලබා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් සීග්‍රෙන් ලෝක වෙළඳපොලේ සූර්ය පැනලවල මිල සීග්‍රෙන් අඩු වෙලා තියෙනවා. පොලි අනුපාතිකය දැන් 14ට 15ට වගේ අගයකට ඇවිල්ලා තියෙනවා. ඩොලරේ අගය 400ට කිට් වෙච්ච එක 306ට පමණ ඇවිල්ලා තියෙනවා. එනිසා මේ පිරිවැයන් ඇතුළත් කරන මේ සූත්‍රයට දැන් අපිට ඇවිල්ලා තියෙනවා මිලක් රුපියල් 27ක මිලක්. ඒ අනුව තමයි මේ මිල ලබා දීලා තියෙන්නේ. නිසා ඒක අඩු කිරීමක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපි අවුරුදු 20කට ගිවිසුම් ගත වෙන්නේ විදුලි බල මණ්ඩලය. ඒ නිසා අර රුපියල් 37ක් අවුරුදු 20ක් යනකට අපිට විදුලි බිල සඳහා එක විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මේ තියෙන මිලත් එක තමයි මේ අවුරුදු 20 ලබා දීලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ මෑතකදී විවෘත කරපු ටෙන්ඩර් වලදී විශේෂයෙන්ම සූර්ය බලාගාර වලට ආවේ රුපියල් 14ක් 15ක් 16ක්. ඒතර මේක ගිය අවුරුද්දේ ආවේ රුපියල් 40ක් වගේ. ඒ නිසා ටෙන්ඩර් වලට ආපු මිල ගණන්, පැනලවල මිල ගණන් මේ සියල්ලම සලකිලට අරගෙන තමයි මිල සූත්‍රය ආදේශ කළම ඒ නිලධාරීන් විසින් මේක ලබා දීලා තියෙන නිසා කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. අපි අර ජූලි මාසේ පළවෙනිදාට පෙර මුදල් තැන්පත් කරලා අනුමැතිය ලැබිලා තියෙන ඒවට පැරණි මිලම දෙනවා. ජූලි පළවෙනිදෙන් පසුව ඉල්ලුම් කරන මුදල් තැන්පත් කරන පිරිස් වලට අලුත් මිල ලබා දෙන්න කටයුතු කරනවා.
බවන්සුතේ
ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා විදුලි බලය අත්‍යවශ්‍ය අංගයක් අපේ ජීවිතවලට. අපි සමහර කාරණාවලදී දිගින් දිගටම මේ රටේ අවුරුදු 70ක් 75ක් මේ කාල සීමාව තුළ දිගින් දිගටම වර්ජන මේ ප්‍රශ්න වර්ජන රැලි මේ හැම දෙයක් එක්කම සමහරලාවට වෘත්ති අයිතිවාසිකම් දිලා ගන්න ඕනේ. හැබැයි සමහර කාරණාවලදී අපිට පැහැදිලිව පේන්න තියෙනවා ඒවා සමහරලාට පවතින ආණ්ඩුව බිත්තිර හේතු කරනවා, එහෙම නැත්නම් මහ ජනතාව බිත්තිර හේතු කරනවා, මහ ජනතාව බිල්ලට දෙනවා. ඉතින් මෙහෙම රැල්ලක් පසුගිය කාලෙත් ආවා. හැබැයි ඒක ජනතාව ප්‍රතික්ෂේප කරා. ජනතාව හැම වෙලාවෙම කිව්වේ මේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න ඕන වගේ කාරණා. ජනතාව කිව්වා සමහර වර්ජන ගෙනාපු පක්ෂවලට මේ වර්ජන ආපහු ආපසර ගෙනියන්න වුණා, ආපසර හරව ගන්න වුණා. කරු අපත්තුන් මේ ළඟදී ඔබතුමා සේවකයෝ 60 දෙනෙක්ව ඉවත් කරා. මම දැනගන්න කැමති ඒ අය සම්බන්ධයෙන් මොකද්ද ක්‍රියාමාර්ගය, අපිට මේ අයට යම් සහනයක් දෙන්න පුළුවන්ද, මේ අය මේ ආකාරයෙන් කටයුතු කළත් අපි අපේ රටේ ජනතාව මොකක්ද මේ ගැන තත්ත්වය කියලා මම දැනගන්න කැමති ඔබතුමාගේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ තුමා ප්‍රශ්නේ නිවැරදි කළ යුතුයි. මම සේවකයන් 62ක් ඉවත් කළා නැහැ. ඒක පාලන අධිකාරිය විසින් ගත්ත තීන්දුවක්. විශේෂයෙන්ම ජනවාරි මාසයේ වෘත්තීය සමිති කීපයක්, දේශපාලන වශයෙන් කටයුතු කරන වෘත්තීය සමිති කීපයක් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ගත්ත මේ රටේ මතයක් නිර්මාණය කළ තිබුණා. නව විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ විදුලි බල ක්ෂේත්‍රයේ සියලුම දේවල් පෞද්ගලීකරණය සිදු වෙනවා කියලා. දැන් විදුලි බල පනත සම්මත වෙලා, විදුලි පනත සම්මත වෙලා මාස දෙකකට වැඩි කාලයක් වෙලා තියෙනවා. එහෙම කිසිම පෞද්ගලීකරණයකට ගිහිල්ලා නැහැ. එතකොට ඒ අවස්ථාවේ සේවකයන් විශාල පිරිසක් පාවිච්චි කරා ඔවුන්ගේ දේශපාලන අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා සේවාවන් අඩාල කරගෙන. හැබැයි අත්‍යවශ්‍ය සේවා වශයෙන් කටයුතු කරන වෙලාව අපි ඉල්ලීමක් කරා සේවකයන්ගෙනුත් වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන්න ඕන තරම් නිදහස තියෙනවා. නමුත් සේවාවන් වලට බාධා කළ නොහැකි කියන එක. ඒ අනුව වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් සේවාවන් වලට බාධා නොවී කටයුතු කරපු පිරිස් වෙනුවෙන් අපි නීතිමය පියවර අරගෙන නැහැ, විනයානුකූල පියවර අරගෙන නැහැ. නමුත් මේ අවස්ථාවේ දින 3ක් කවුළු වහලා, ගෙවීම් කවුළු වහලා ජනතාව අපහසුතාවයට පත් කරමින් ඒ අවස්ථාවේ සේවාවන් අඩපර කරපු 62ක් පාලන අධිකාරිය විසින් තීන්දුවක් අරගෙන ඔවුන්ගේ සේවා සේවය අත්හිටවලා තියෙනවා. දැන් මේ වන විට ගරු මන්ත්‍රීතුමනි, ඔවුන් වෙනුවෙන් පිළිබඳව පරීක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතිනවා. ඒ වගේම ඊට අමතරව නීතිමය පැත්තෙනුත් ඔවුන් මං හිතන්නේ මේ වෙලාවේ අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන කරුණු අපි පාලන අධිකාරියට උපදෙස් ලබා දීලා තියෙනවා. පරීක්ෂණ වාර්තාව ලැබුණාට පසුව ඒ පිළිබඳව කටයුතු කරලා අවශ්‍ය සුදුසු පියවර ගන්න කියලා. හැබැයි චෝදනාවක් ඇවිල්ලා තියෙනවා ගරු මූලාසනේ නියෝජ්‍ය කතානායකතුනි, මේ වෙලාවේ වෘත්තීය සමිති කීපයක් මට පහුගිය දවසේ ඇවිල්ලා දැනුවත් කිරීමක් කරා. මේ වෘත්තීය අරගල වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් මෙහෙයවපු දේශපාලන පක්ෂ ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න කියලා දැන් විදුලි බල මණ්ඩලයේ ඉන්න වෘත්තීය සමිති වලින් මුදල් එකතු කරලා තියෙනවා නඩු කටයුතු වෙනුවෙන් කියලා. එතකොට ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නියෝජිතයෝ තමයි ඔවුන්ව පාරටත් බැස්සුවේ. හැබැයි දැන් වෘත්තීය සමිති වලින් මුදල් එකතු කරලා නොමිලේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී ඉන්නවා අපේ නීතිඥයෝ කියලා ජනතා විමුක්ති පෙරමුණේ. දැන් අපිට වෘත්තීය සමිතිය ඇවිල්ලා කියනවා සුනිල් වටගල ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥතුමා ලක්ෂ 55ක් කරන් තියනවා කියලා මේ 62 වෙනුවෙන් නඩුමය කටයුතු වලට පෙනී ඉන්න. එතකොට මේ කට්ටිය පාරටත් බස්සනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට. අනිත් පැත්තෙන් මුදලුත් එකතු කරලා මේ මුදල් වලින් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරුන්ට ගෙවනවද, නැත්නම් මේ මුදල් පාවිච්චි කරලා තමන්ගේ දේශපාලනය කරනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අහිංසක මිනිස්සු 62ක් අද මාස 6ක් තිස්සේ ගෙදර ඉන්නවා. ඒ කට්ටියට මුදල් එකතු කරලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේම අර උද්ඝෝෂණය කරපු කට්ටියගේ.
බවන්සිරි ප්‍රශ්නාංකාට ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය, ගරු කම්කරු විදේශ රැකියා මාත්‍යමගෙන් ඇසීමට අහනවා.
ප්‍රශ්න අහන ගරු කතානායකතුමා.
සර්ව මැතිතුමා.
ගරු මන්ත්‍රීතුමියනි, පළවෙනි ප්‍රශ්නය A1 2019 සිට මේ දක්වා විදේශගත වී ඇති ශ්‍රී ලංකා කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාව 2019 සිට 2024 ජූනි මාසය දක්වා විදේශගත වී ඇති ශ්‍රී ලාංකික කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාව 464,142ක් වේ. එම සංඛ්‍යාව ගෘහ සේවය හා වෙනස් රැකියා ලෙස වෙනස් කරොත් ගෘහ සේවයට 301,198යි, වෙනත් රැකියා සඳහා 162,944යි. එම සංඛ්‍යාව පුහුණු හා නුපුහුණු වශයෙන් වෙන් කළොත් පුහුණු ශ්‍රමිකයන් 362,943යි, يعني පුහුණු ශ්‍රමිකයන් 362,943යි, නුපුහුණු ශ්‍රමිකයන් 111,199යි. මෙම කාන්තා ශ්‍රමිකයන්ගේ සුබ සාධන විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගෙන ඇති පියවර කවරේද? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගතවන කාන්තා ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පහත සඳහන් ක්‍රමවේද සුරක්ෂිත කළ ඇත. මැද පෙරදිග කලාපයේ ගෘහස්ථංශයේ රැකියාවක් සඳහා විදේශගත වන කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විදේශ රක්ෂණාවරණීය ක්‍රියාත්මක කිරීම හා සෙසු කාන්තා ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා දේශීය රක්ෂණාවරණය මගින් රැකවරණය සැලසීම. විදේශ රැකියාවන්හි නිරතව සිටියදී කාන්තා ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට විදේශ දූත මණ්ඩල කාර්යාලවල කම්කරු හා සුබසාධන අංශයන්හි සේවයෙහි නියුතු නිලධාරීන් මැදිහත් වීම. විදේශ රැකියාවන්හි නිරත සිටියදී ගැටලුවලට මුහුණ දෙන කාන්තා ශ්‍රමිකයන් හට රැකවරණය සැලසීම සඳහා දූත මණ්ඩල කාර්යාලවල සුරක්ෂා නිවාස පවත්වාගෙන යෑම සේෆ් හවුසස් කියන්නේ ඒවලට. ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට විදේශගත වීමට පෙර පුහුණුවක් ලබා දීම. විදේශගත වීමට පෙර දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන් හරහා පවුල් පසුබිම් වාර්තා ලබා ගැනීම. පවුල් පසුබිම් වාර්තා ලබා ගන්නවා විතරක් නෙවෙයි, ඒ පිළිබඳව හැමනිතරම ඒ හදන කෙයා ප්ලෑන් එක සැලසුම අනුව ඔවුන්ව නිරන්තරයෙන් රැකබලා ගැනීම අයගේ තොරතුරු වාර්තා කිරීමත් අපේ සංවර්ධන නිලධාරීන් හරහා සිද්ධ වෙනවා. අවුරුදු දෙකට අඩු දරුවන් ඇති කාන්තාවන් විදේශගත නොකිරීම, විදේශගත වීමට කාර්යාංශයේ ලියාපදිංචි වන අවස්ථාවේදී පවුලේ සමාජිකයන් වෙනුවෙන් බේරි ආහාර ලබා ගැනීමට රුපියල් දසදහසක සතොස වවුචරයක් ලබා දීම. ඒ කියන්නේ පළවෙනි වරට විදේශගත වෙනකොට එයාගේ ගෙදර අයට ඒ පළමු පඩිය ලැබෙනකන් දසදහසක වවුචරයක් පවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා දෙනවා. විදේශගත වන දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, පාසල් උපකරණ ලබා දීම, විදේශගතව පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා නිවාසෙදි කර දීම, විදේශගත කාන්තාවන්ගේ දූ දරුවන්ගේ විශේෂ දක්ෂතා එගීමට මූල්‍ය දායකත්වය ලබා දීම, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව සිටින හෝ ලංකාවට පැමිණි පසු විදේශ රක්ෂණාභරණය මගින් රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම, විදේශගතව සිටියදී කාන්තාවන්ට සිදුවන හිරිහැර අතවර සම්බන්ධව අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ රැකී රක්ෂා හා සුබසාධන අංශයේ නිලධාරීන්ගේ නිරන්තර සොයා බැලීම සිදුකර ගැටලු නිරාකරණය කිරීම, රක්ෂණාභරණය මගින් කාලය ඉක්ුත් වී ඇති බැවින් ප්‍රතිලාභ ලබා දිය නොහැකි අවස්ථාවල කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදල මගින් ප්‍රතිලාභ ලබා දීම, විදේශගත කාන්තාවන් ලංකාවට පැමිණ හෝ සිටියදී පවුලේ සමාජිකයන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි සමතයට පත් කිරීම සඳහා කාර්යාංශයේ සමත අංශයේ මගින් කටයුතු කිරීම, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගැටලු විසඳා ගැනීම සඳහා විගමනික සංගම් පිහිටුවා තිබීම, රටවටේට අපි විගමනික සංගම් 6000කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට පිහිටවලා තියෙනවා ග්‍රාමීය වශයෙන්. එවැගේම බහුවිධ ණය යෝජනා ක්‍රමයක් අපි හඳුන්වලා දීලා තියෙනවා මේ කාන්තාවන්ට ලක්ෂ 25ක් දක්වා අවශ්‍ය ඕනෑම කාර්යභාරයක් සඳහා ලබා ගන්න අඩු පොලියට ණය ලබා දෙන කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගත වෙන ශ්‍රමිකයන් හට මිලියන 2ක ණය මුදලක් කාර්යාංශයේ නිර්දේශය මත 108ක පොලියට ලබා දෙනවා. ඒ වගේම මිලියන 18 විදේශ රැකියාවක නිරතව සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩිම වාර ගණනක් ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයන් සඳහා සතොස වවුචර් පත් ලබා දෙනවා. ඒ කියන්නේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් 6 වතාවක් එයාට රුපියල් 7500ක වවුචරයක් මේ වෙලාවේ අපි ලබලා දෙනවා. 7 වතාවක් ලියාපදිංචි වෙලා තියෙනවා නම් 12500ක වවුචරයක් ලබා දීලා තියෙනවා. 8 වතාවක් හෝ 9 වතාවක් ලියාපදිංචි වෙලා විදේශගත වෙලා තියෙනවා නම් එයාට 20000ක වවුචරයක් ලබා දෙනවා. 10 වතාවක් හෝ 10ට වැඩි සංඛ්‍යාවක් විදේශගත වෙලා තියෙනවා නම් එයාට රුපියල් 25000ක වවුචරයක් මේ වෙලාවේ අපි ලබා දෙනවා. නිවාස ණය ලබා දීම, නිවාස කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව සිටින ශ්‍රමිකයන් හට නිවාස සිහිනය සබා කර ගැනීම සඳහා රුපියල් මිලියන 10 දක්වා නිවාස ණය ලබා ගැනීමේ හැකියාව පවතින අතර අදාළ පොලී මුදලින් කොටසක් කාර්යාංශයේ මගින් ප්‍රතිපූර්ණය කරනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවකට නියුතු ශ්‍රමිකයන්ගේ කාලාත්‍රය හට විගමනික දිවිමඟ සාර්ථක කර ගැනීමේ අරමුණින් ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා ලක්ෂයක් දක්වා උසුවන් රැකියා ආධාර මුදලක් ලබා දෙනවා. ඒ කියන්නේ ශ්‍රමිකයා පිට රට ඉන්නවා නම් කාලාත්‍රයට ලංකාවේ ස්වයං රැකියාවක් ආරම්භ කරලා හැමදාම අර කාන්තාව රට යන එක වළක්වන්න මෙහි ස්වයං රැකියාවක් ආරම්භ කරන්න රුපියල් 100,000ක මුදලක් අපි ලබා දෙනවා. ඒ වගේම විදේශ රැකියාවේ යෙදී සිට මෙරටට පැමිණ සිටින ශ්‍රමිකයන්ට ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා කාර්යාංශයෙන් මූල්‍ය දායකත්වය ලබා දෙනවා. එතනදී පළවෙනියෙන් 50,000ක එක ලක්ෂයක්, ඊට පස්සේ ඒක එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් තෝරගන්නා කණ්ඩායම් සඳහා රුපියල් 110,000ක් දක්වා ණය නෙමේ ආධාර වශයෙන් ඔවුන්ව ශක්තිමත් කරන්න රුපියල් ලක්ෂ 10 දක්වා ඔවුන්ට ලබා දෙන ඔවුන්ව ව්‍යවසායකයන් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ විගමනික ශ්‍රමිකයන් හරහා මිලි ලක්ෂ ලක්ෂයක් ශ්‍රමික ව්‍යවසායකයන් බිහි කිරීම තමයි මේකේ අරමුණ වෙන්නේ විදේශ රැකියාවෙහි නිරතව සිටින ශ්‍රමිකයන්ගේ විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නත් දැන් කටයුතු කරලා තියෙනවා දැන් ක්‍රියාත්මකයි විශ්‍රාම වැටුප් ක්‍රමය මේක දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ දැනට මේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමයත් සාර්ථකයි කියන්නේ ආරම්භ කරලා තියෙනවාද කියන එකත් මම කියනවා ආ නොයසේ නම් මේ මන්ද පැන නොනගී
ගරු මන්ත්‍රීතුමිය
ගරු අමාත්‍යතුමනි ඔබතුමාට මේ වැඩපිළිවෙලට ගැන විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් අපි ස්තුතිවන්ත වෙනවා සමස්ත විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ඒ වගේම මේක ප්‍රශ්නයක් නෙමෙයි ගරු අමාත්‍යතුමනි ගැටලුවක් මොකද මේ කොතරම් දේවල් අපේ රජය විසින් ක්‍රියාත්මක කරත් විදේශගත වෙන්නේ කාන්තාවෝ යම් යම් විදේශ රැකිය ආයතන හරහා එතනදී කාන්තාවන්ට විදේශගත වීමේදී සමහර රටවල් තුල ලොකු ප්‍රශ්න ගැටළු වලට සහ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ මම ඊයේ පෙරේද දන්න සිද්ධියක්. ඉතින් මේ ප්‍රශ්නේදී ඒ විදේශ රැකිය ආයතනය හෝ ඒ වගකීම ගන්නෙ නැතුව ඒ රට ඒ ශ්‍රමිකයන් ඒ දැනුවත් කිරීම හරියට නැතුව කොහෙටද සම්බන්ධ වෙන්නේ කියන කාරණේත් එක්ක විදේශගත වෙන කාන්තාව අසරණතාවයට පත් වෙනවා. මේ ගැන නැවත සොයා බලන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඔබ තුමාට මොකද කාන්තාවෝ මේ රටේ අපේ දරුවන් වෙනුවෙන් තමයි විදේශගත වෙන්නේ ඒ නිසා ඒ රටට ගිහිල්ලත් කාන්තාව අසරණ වෙනවා නම් මං හිතන්නේ මීට වඩා ඒ රැකිය ආයතන ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් මතක් කරනවා ඒ වගේම ගරු අමාත්‍යතුමනි පහුගිය කාලේ ඊශ්‍රායෙල් විදේ අපේ රටට අපේ රැකියා තරුණ පිරිස බොහෝ පිරිසක් යවුවා ඒක කෝටාව නැවත ක්‍රියාත්මක වෙනවාද ඒ වගේම කොරියන් කෝටාව තුල අපිටත් අපේ තරුණ පිරිසටත් අවස්ථාව තියෙනවද කියන එක දැනගන්න කැමතියි
අපි පළවෙනියෙන්ම ඔබතුමීගේ ඉල්ලීම බොහොමත්ම ඕනෑකමින් පිළිගන්නවා වගේම මම මෙතනදී සඳහන් කරන්න ඕනි විදේශගත වෙනවා 300,000 ගණන 312,000ක් 2023 වර්ෂයේ 2022 වර්ෂයේ 2023 වර්ෂයේ 103,000 මේ අවුරුද්දේ මේ වෙනකොට 150,000ක් කොහොම වුණත් මම කලින් සංඛ්‍යාලයක නැවැලදී කිව්වා ගෘහ සේවයේ සඳහා 301,000ක් මේ කාලය තුල ගිහින් තිනවා එතකොට පුහුණු ශ්‍රමිකයන් 20,000 362,000ක් මේ ආසන්න කාලයේ ගත්තත් මිලියන 1.2ක විතර ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙනවා. හැබැයි මේ අයගෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව සහ මේ අනතුරු වලට ලක්වීම කියන එක, කරදර වලට ලක්වීම කියන එක ඉතාමත්ම අඩු ප්‍රතිශතයක් තියෙන්නේ. ඉතිහාසයට සාපේක්ෂව අද අපේ සුරක්ෂා නිවාසවලට ගැටලු වලට මුහුණ දීලා ඉන සංඛ්‍යාවත් ඉතාමත්ම අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ පුහුණු ශ්‍රමිකයන් යැවීම හරහා සහ මේ බලපත්‍රලාභීන් නියාමනය කිරීම හරහා. ඔබතුමී කිව්වා වගේ මේ නීති රීති ක්‍රියාත්මක කරලා අපි පහුගිය කාලේ විතරක් බලපත්‍රලාභීන් 400කගේ බලපත්‍ර අත්හිට එව්වා එකපාරක්. අත්‍යවශ්‍ය වූ తాවකාලිකව ඊට පස්සේ ස්ථිරවම තහනම් කිරීම බලපත්‍රලාභීන් 200ක තහනම් කළා. ඊට අමතරව බලපත්‍රලාභීන්ගේ වේසයෙන් පෙනී සිටින කණ්ඩායම් ඉන්නවා. ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නැති වෙනත් ආයතන කියලා පවත්වාගෙන යන අය. ඒවා හොර ඒජන්සි කියන්නේ ඒවලට. එහෙම නැත්නම් මේ බලපත්‍රලාභී ආයතන නෙවෙයි. බලපත්‍රලාභී ආයතන වලින් වැරදි වුණාම ඒව සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට වගවීමක් තියෙනවා. ඒ නිසා තමයි නඩුපවරල මේ කටයුතු කරන්නේ. නමුත් බලපත්‍රලාභී නොවන අය තැන් තැන්වල මේ කාර්යයන් සිද්ධ කරනවා. ඒ නිසා තමයි අපේ වැටලීම් අංශය දවසකට වැටලීම් 7-8ක් සිද්ධ කරලා පොලිසියත් සහයෝගය අරගෙන අපි මේ කටයුතු සිද්ධ කරන්නේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. හැබැයි මතක් කරන්න ඕනේ ප්‍රතිශතාත්මකව ගත්තාම 0.01% ප්‍රමාණය. එහෙම නැත්නම් වැඩිම වුණොත් 1%ට අඩුවෙන් තමයි හැම වෙලාවකම මේ පැමිණිලි ප්‍රතිශතයක් තියෙන්නේ. ඒ පැමිණිලි වලිනුත් බහුතරයක් ඒ අවස්ථාවෙදිම විසඳනවා. ඉතාමත්ම දුරාභාරයේ තමයි කාන්තාවකට මේ දැන් වර්තමාන කාලයේදී එහෙම කරදර සිද්ධ වෙන්නේ. හැබැයි ඒ කරදර අවම කරගන්න නැති කරගන්න ඕනි කරන වැඩපිළිවෙල සකස් කළ යුතුයි කියන එක අපි පිළිගන්නවා. ඒ වගේම ඒ සඳහා ඒ අයට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් දැනට ඒ අයට දැනුවත් කරලා තියෙනවා යනකොටම දැනුවත් කරලා යවනවා කොයි විදිහටද පැමිණිලි කරන්නේ මේ සියල්ල. නමුත් ඒ අයගේ තියෙන නොදැනුවත්කම, එළගේ තියෙන අධ්‍යාපන මට්ටම මේ නොඑක් කාරණා මේකට බලපාන වෙන නිසා ඔවුන්ට ඒ සඳහා සුහුරු වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේ සමස්ත විදේශ සේවා නියුක්ති ක්ෂේත්‍රයේම ඩිජිටලයිස් කිරීම හරහා ඒ සම්පූර්ණ පද්ධතියම වෙනස් තැනකට ගෙනියන ක්‍රමවේදය හරහා මේ අතරමැදියන් අයින් කිරීම ඒ වගේම පැමිණිලි ක්‍රමවේදය ඒ වගේම ගෙදරක ඉන්න ගෘහ සේවිකාවකට තමන්ගේ පඩිය ලැබුණද නැද්ද එහෙම නැත්නම් කරදරයක් වුණාද නැද්ද තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් පණිවිඩ ලබා දෙන්න පුළුවන් ඉතාමත්ම සරල ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්න සූදානම් කරලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලැබිලා තියෙනවා ඉතාමත්ම ඉක්මනින් ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරාම මේ දැනටත් සිද්ධ වෙන ඉතාමත්ම අඩුවෙන් සිද්ධ වෙන ගැටලුකාරී තත්ත්වයන් උනත් අපට අවම කරගන්න පුළුවන් කියන කාරණාව මම මතක් කරනවා ඔබතුමී ඊට පස්සේ ඇහුවා ඊශ්‍රායලයේ තත්ත්වය මොකක්ද කියලා අපි ඊශ්‍රායලයේ සඳහා ශ්‍රමිකයන් ලැබීම සඳහා ඊශ්‍රායල් රජය සමග ගිවිසුම් කිහිපයක් අත්සන් කළා මුලින් ඊශ්‍රායලයේ සමග අපිට තිබුණා ඉතිහාසයේම තිබුණා සීසනල් වර්කර්ස්ලාට සිතුමය රස්සාවල් සඳහා යන අයට නමුත් ඒක නතර වෙලා තිබුණා අපේ හේ කණ්ඩායම් ගිහිල්ලා නතර වෙච්ච නිසා නැවත ආපු නැති නිසා නීති විරෝධීව රැඳී සිටපු නිසා ඒ වගේම අපි ඉල්ලීමක් කළා නැවත අපේ රටට ලබා දෙනවා නම් ඒක අවුරුදු 5ක කාල සීමාවක් සඳහා ලබා දෙන්න කියලා ඒකට ප්‍රතිචාර දක්වමින්ම මෙච්චර දවස් ක්‍රියාත්මක වෙච්ච අපේ කාන්තාවන් අපේ සාතු සේවයේ සඳහා යන කාන්තාවන්ගේ වැඩිවීමකුත් අපිට කරගන්න පුළුවන් වුණා මේ වෙනකොට අවුරුද්දකට 2000ක 3000ක ප්‍රමාණයක් ඔවුන් ලබා ගැනීමට එකඟතාවය පළ කරලා තියෙනවා NVQ සහතික තියෙන අපේ කාන්තාවන් සාතු සේවයේ සඳහා කැමැත්තක් දක්වන ඒ වගේම දැනට රෝහල් වල වැඩ කරන සාතු සේවිකාවන්ට මේ සඳහා ඇඳුම් කරන්න පුළුවන් මම ඒකත් මතක් කරන්න ඕනි ඕනෑම කෙනෙකුට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිල්ලා ඒ අවශ්‍ය තොරතුරු දැනගෙන ලියාපදිංචි වුණාම ඒ රටේ වෙබ් අඩවිය හරහා තෝරා ගැනීම සිද්ධ වෙනවා ඊට අමතරව තරුණයින් දසදහසක් සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අපත් සමග ඊශ්‍රායල් රජය ගිවිසුම් ගත වුණා මාස 63ක වීසා කාලයක් සඳහා ඒ අවස්ථාවේදී ඔවුන් ඉතාමත් ඉක්මනින් අපේ කණ්ඩායම එවන්න කියලා ඉල්ලීම් කළා ඔවුන්ගේ රටේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක එතනදී යවපු කණ්ඩායම්වල ඇතැම් කණ්ඩායම්වල ඇතිවෙච්ච යම් යම් දුර්වලතා නිසා අපි රටක් විදියට ගත්තාම කාර්යක්ෂමතාවයේ අතින් යම්කිසි පහළ මට්ටමක ඉන්නේ අපේ ඵලදායිතාව ගත්තාම අපි ලෝකේ 100ටත් එහා ඉන්නේ අපේ ශ්‍රම ඵලදායිතාව. ඒවල ප්‍රතිඵලයක් හැටියට ඒ රටේදී මුල් වකවානුවලදී ඒ අයට නියමිත පඩි සහ ගැටලුකාරී තත්ත්වයක් නැතුව හිටියත් ඇතැම් ප්‍රශ්න මතු වුණාම අර ලංකාවේ පුරුදු කරලා තියෙන දියව් සහ උද්ඝෝෂණ වර්ජන ඊශ්‍රායලෙත් ගිහිල්ලා අපේ කීප දෙනෙක් සිද්ධ කළා. ඒවල ප්‍රතිඵල හැටියට ඊශ්‍රායලයේ අපේ ෆාමර්ස්ලා ඊශ්‍රායලයේ ඉන්න ෆාමර්ස්ලා තීන්දු කරලා තියෙනවා දැනට ලංකාවෙන් ශ්‍රමිකයන් නොගැනීමට. හැබැයි ඇතැම් ෆාමර්ස්ලා පොඩ්ඩ නැවත වතාවක් ගන්න සූදානම් වෙලා තියෙනවා. එකක් තමයි පීබා ආයතනය ඊශ්‍රායලයේ රජයේ ජනගහන ආයතනය ඉල්ලීමක් කරලා තියෙනවා ලංකා රජයට උදව් කරන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ගන්න කියලා. ඒ වගේම සමහර ආයතනත් දැන් මැදිහත් වෙලා ඒ බඳවා ගැනීම සිද්ධ කිරීම පොඩ්ඩ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි සුවිශේෂී ඉල්ලීමක් ඔවුන්ට කළා. ඉදිකිරීම අංශය සඳහා අපිට ලැබිලා තියෙනවා 30,000ක්. ඒ ඉදිකිරීම අංශය සඳහා 30,000 ලබා ගනිපු එකෙනුත් මේ වෙනකොට ඒ ආයතන ඇවිල්ලා තමයි මෙහි තෝරා ගැනීම සිද්ධ කරන්නේ. තෝරාගෙන ටෙස්ට් වලට අරගෙන ගිහිල්ලා එහෙ වැඩ කරන්නේ. ඒ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ අය බොහොම හොඳින් වැඩ කරනවා. මොකද ඒ අයමයි ඇවිල්ලා තෝරාගෙන ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි ඒ ක්‍රමවේදයටම ලංකාවට ඇවිල්ලා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ෆාමර්ස්ලාට ලංකාවටම ඇවිල්ලා තෝරා ගන්න කියන ඉල්ලීම අපි කරා වාචිකව සාකච්ඡා කරලා වාචික එකඟතාවය ලබා ගත්තා. ඊයේ දිනේදී අපි ඒ රටේ ජනගහන පිළිබඳ අමාත්‍යවරයාට පීබා ආයතනයේ බාර අමාත්‍යවරයාට අපි ලිපියක් මගින් දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් නෛතික අවසරය ලබා දෙන්න කියලා. එතකොට ඒ රටේ ඉන්න කෘෂිකාර්මික සංගම් ලංකාවට ඇවිල්ලා මේ අයව තෝරාගෙන ඇසෝසියේෂන්ස් ලංකාවට ඇවිල්ලා අපේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉන්න 8000ක විතර ප්‍රමාණය දැනට ඉතුරු වෙලා ඉන්න 2000 ගණනක් ගිහිල්ලා ඉන්නවා. ඒ සංඛ්‍යාව බඳවා ගැනීමට කටයුතු සූදානම් කරනවා කියන පණිවිඩේ අපට ඊයේ දවසේදී ලබා දුන්නා. ඊට අමතරව තවත් අපි යෝජනාවක් කළා. ඒ තමයි හෝටල් ක්ෂේත්‍රයේ සඳහා අපිට මේ වෙනකොට අලුත් කෝටාවක් ලැබිලා තියෙනවා. හෝටල් ක්ෂේත්‍රයේ සඳහා ලබා දී ඇති කෝටාවටත් අපේ රටේ ඉන්න බොහෝ තරුණයෝ හෝටල් වල වැඩ කරලා තියෙනවා, අත්දැකීම් තියෙනවා. ඒ අය අතරිනුත් NVQ 3 සහතිකයේ තියෙන අය ඉන්නවනම් හෝටල් ක්ෂේත්‍රයේ සඳහා මේ දැනට ඉන්න ලයිස්තු වල ඒ NVQ 3 සහතිකයේ තියෙන අය ඉන්නවනම් ඒ අයව පළවෙනි අවස්ථාව දීලා ඊශ්‍රායලයේ කරා යවන්නත් ඔවුන් එකඟතාවය ලබා දුන්නා. ඒ කිවිසුම් අත්සන් කිරීම අපි ඊයේ දිනේදී සූදානම් කළ තුන පෙරේ දිනේ. නමුත් ඔවුන්ගේ පාර්ශවයෙන් යම්කිසි ප්‍රමාදයක් නිසා තව දින කීපයක් එහාට ගිහිල්ලා ඒ කිවිසුම් අත්සන් කිරීමත් සිද්ධ කරනවා. එතකොට ඊශ්‍රායලයට දැනට හිර වෙලා ඉන්න, දැනට යන්න බැරුව නතර වෙලා ඉන්න කණ්ඩායම හෝටල් ක්ෂේත්‍රයේ සඳහා යැවීමට එකක් දැනට NVQ 3 සහතික තියන අය යවන්නත් අනෙක් කණ්ඩායම ඉතාමත්ම ඉක්මනින් NVQ 3 සහතික මට්ටම හරහා සඳහා හෝටල් පාසල සමග එකතු වෙලා ඔවුන්ට මේ පුහුණුව ලබා දීලා ඔවුන්ව ඊශ්‍රායලය කරා යවන්නත් අපි කටයුතු කරනවා. එතනදී අපි මූලික ප්‍රමුඛතාවය ලබා දෙන්නේ දැනට ඒ වෙබ් අඩවියේ ඉන්න එහෙම නැත්නම් දැනට ලියාපදිංචි වෙලා ඊශ්‍රායලෙන් ලොතරැයි ක්‍රමයට තේරිලාපත් වෙලා ඉන්න කණ්ඩායමට තමයි මුලින්ම අපි අවකාශය ලබා දෙන්නේ මෙඩිකල් කරලා ඉන්න කණ්ඩායමලට. එතකොට ඊට අමතරව ඊශ්‍රායල් රජයෙන් අපිට අලුතෙන් එකඟතාවයේ පළ වුණා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අපි 30,000ක් යවනවා. ඒක දිගටම ක්‍රියාත්මකයි. ඒකේ මේ වෙනකොට තවත් 3,000කට වීසා ලැබුණා. ඊට අමතරව අපි ඊශ්‍රායලයේ සඳහා යවන්න බලාපොරොත්තු වෙනවා කර්මාන්තංශයට. කර්මාන්තංශයේ ඉතාමත්ම ඉක්මනින් ගිවිසුම් අත්සන් කිරීම කටයුතු කරනවා. ඒ ගිවිසුම් අත්සන් කිරීමත් එක්කම ඊශ්‍රායලයේ කර්මාන්තංශයටත් අපිට විශාල ප්‍රමාණයක් යවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායලයේ දැන් මේ හම්බුනේ හෝටල් ක්ෂේත්‍රයට රෙස්ටොරන්ට් ක්ෂේත්‍රයටත් අපිට අවකාශය ලැබෙනවා අපේ ශ්‍රමිකයන් යවන්න. ඒ සඳහා ගිවිසුම් ගතවීම ඉදිරි දින කීපය ඇතුළතදී සිද්ධ කරනවා. ඊට අමතරව ඒ රටේ යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග අපි ගිවිසුම් ගතවීමට සූදානම් වෙනවා. ඒ රටේ මහා පරිමාණ ඉදිකිරීම් වලට අපේ රටේ ශ්‍රමිකයන් ඒ අනුව ඉතාමත්ම විශාල ශ්‍රමික සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ කරා යවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබතුමී බය වෙන්න එපා. ගම් පළාත්වල ඉන්න තරුණ තරුණියන්ට බොහෝ ඉඩකඩ මේ අවකාශය හරහා ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මොවුන් යන්නේ මාස 63ක වීසා කාලයක් සඳහා. ඒ වගේම ඔබ ඇතුමී ඇහුවා ඊශ්‍රායලයේ කොරියාව සඳහා. ඔව් කොරියාව සඳහා තියෙන ටොපික් එක්සෑම් කරලා යන එක එහෙම නැත්නම් E7 වීසා එකෙන් යන්නේ වෙල්ඩර්ස්ලා වගේ අය E8 කියන වීසා කැටගරියක යටතේ දැන් කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තයට දැන් ගන්න ඔවුන් ආරම්භ කළා තියෙනවා. නමුත් ඒක පෞද්ගලික අංශයත් සමග තමයි ඒ කාර්යය සිද්ධ වෙන්නේ. රාජ්‍ය මැදිහත් වීමක් ඒ සඳහා නැහැ. නමුත් ඒකේ නියාමනය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ දවස්වල අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඉන්නවා. පෞද්ගලික අංශය කළත් ඒ නියාමන කටයුත්ත රජයට බාර කටයුත්තක් නිසා. බොහොමත්ම ස්තුතියි.
හොඳයි. බොහොම ස්තුතියි.
ගරු අමාත්‍යමනි කතානායකතුමනි. ගරු අමාත්‍යමනි තව ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කා පහුගිය කාලේ බංග්ලාදේශයේ කෝටා ප්‍රශ්නයක් මුල් කරගෙන ලොකු ප්‍රශ්න ගොඩකට ඒ රට මුල් වෙලා ඉන්නවා. හැබැයි අපේ රටේ බංග්ලාදේශයේ ඒ ප්‍රශ්නෙත් එක්ක අපේ රටේ අධ්‍යාපනය ලබන්න තරුණ පිරිස වගේම රැකියා වලට ගිහිල්ලා ඉන්න අපේ රටේ ජාතිකයන් මොන හරි ප්‍රශ්නයක් ගැටුණක් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවද කියන එක ඔබතුමා හොයලා බලලා තියෙනවද?
ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමී ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මේ වෙලාවේ බංග්ලාදේශයේ තියෙන ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක බංග්ලාදේශයේ මේ වෙනකොට අපේ ශ්‍රමිකයන් ඉන්නවා. බංග්ලාදේශයේ ගත්තොත් පුහුණු ශ්‍රමිකයන් විදියට ගියපු කණ්ඩායම 2690ක් අපේ ඉන්නවා. කාන්තාවන් 107ක්, ඒ වගේම පුරුෂයන් 2583ක් වශයෙන්, ඒ වගේම අඩු පුහුණුව ලැබපු සංඛ්‍යාව විදියට කාන්තාවන් 6 දෙනෙක්, පිරිමියා 139ක් වශයෙන් 145ක්, සමස්තය විදියට ගත්තාම 2835ක් දෙනෙක් මේ වෙනකොට කොරියාවේ බංග්ලාදේශයේ ජීවත් වෙනවා. මොකද ඉතින් බංග්ලාදේශයේ තරුණ තරුණියන්ට අපේ අයට මොනවා වුණත් කමක් නැහැ කියන කණ්ඩායම අතන ඉඳලා රටේ ආර්ථිකය හදන හැටි සාකච්ඡා කරනවා. අපිට පේනවා පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳගෙන නාලක ගොඩහේවලත් එක්ක ලංකාවේ ඉස්සර ආර්ථිකය හදපු විදියටම අතන පේනවා කතානායකතුමනි නියෝජ්‍ය.
එතකොට
ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය 2019 ඉඳලා 2024 දක්වා ගත්තාම අපේ 2835ක් දැනට බංග්ලාදේශයේ ජීවත් වෙනවා. සිසුන්ගේ සංඛ්‍යාව අපිට නිසියාකාරව ලබා ගන්න බැරි වුණා. නමුත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දැනගන්න අපේ තානාපති කාර්යාලය හරහා. දැනට අපේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බංග්ලාදේශයේ අනතුරක් සිද්ධ වෙලා නැහැ කියන එක. බංග්ලාදේශයේ කිසිදු අපේ ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් වී නැති බව අපි බොහොමත්ම ඕනෑකමින් දන්නවනවා. ඒ වගේම ඔවුන්ව නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කත්වයක් ඇති වුණොත්, ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙනුත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් වීම කරනවා. ඒ වගේම අපි විදේශ රැකියා අමාත්‍යාංශය විදියටත් ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම කරනවා කියන එක මතක් කරන ගමන් ඒ බංග්ලාදේශයේ ඇතිවෙච්ච කනගාටුදායක තත්වය පිළිබඳව අපේ ඉතාමත්ම කනගාටුව පත් කරනවා. ඉතාමත්ම මෑතකදී පත්වෙච්ච රජයක් ඉතාමත්ම බලහත්කාරී ලෙස රට ඇතුළේ කලබලකාරී තත්වයක් ඇති කරලා ඒ රටේ බලය ලබා ගැනීමේ පටු අරමුණ වෙනුවෙන් ජීවිත ගණනාවක් විනාශ කරමින් මේ සිද්ධ කරන කාර්යය අපිට මතක් වෙන්නේ මීට අවුරුදු 2කට ඉස්සෙල්ලා ලංකාවේ ඇතිවෙච්ච තත්වය. ලංකාවෙත් මේ වගේම පාර්ලිමේන්තුව ගිනි තියන්න ඇවිල්ලා ඒ වගේම ජනාධිපති කාර්යාල ජනාධිපති නිල නිවාස වලට ගිහිල්ලා පහර දීලා මන්ත්‍රීවරු මරලා එතනින් පටන් අරගෙන පාර්ලිමේන්තුවත් ගිනි තියලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ගියපු අවස්ථාව මේ බංග්ලාදේශ සිද්ධියත් එක්ක අපේ සිහියට නැගෙනවා. එතන ඉඳලා මේ කඩාගෙන යන්න ගියපු එක මිනිස්සු පාරවල් ගානේ මරපු එක වාරවල් වල වාහන ගිනි තියපුවා ගෙවල් ගිනි තියපුවා මිනිස්සුන්ගේ සම්පත් කොල්ල කාපුවා මේ සියල්ල නතර කරන්න මේට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඒ ඇතිවෙච්ච තත්ත්වේ නතර කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා. එතුමා ජනාධිපතිවරය වෙලා අවුරුදු දෙකක් වර්ෂ පූර්ණයේ වෙනකොට රටේ තිවිච්ච තැන ඉඳලා උඩ තත්ත්වයකට රට ගෙන එන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා. බංග්ලාදේශයේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැති වෙන්න මේ රට බේරා ගැනීම සම්බන්ධයෙන් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ වෙලාවේ අපේ ප්‍රණාමයත් පුද කරන්න ඕනි. ඒ බංග්ලාදේශයේ ඇතිවෙච්ච තත්ත්වයට ලංකාව වටන්නේ නැතුව ලංකාව ගොඩනගන්න එතුමා ගත්තු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරනවා.